පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ව්‍යග්ගපජ්ජ කියන සූත්‍ර දේශනාවේ සීලය පිළිබඳව කරුණු පැහැදිලි කෙරෙන කිසියම් ධර්ම කාරණාවක් තමයි මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ. අපේ බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවෙන් මේ කාරණාව පැහැදිලි කරනවා. කතමාච ව්‍යග්ගපජ්ජ සීල සම්පදා. ව්‍යග්ගපජ්ජ මොකක්ද? මේ සීල සම්පදාව කියලා කියන්නේ. ඉද ව්‍යග්ගපජ්ජ කුල පුත්තු පානාති පාතා පටිවිරතු හෝති. අදින්නා දානා පටිවිරතු හෝති. කාමී සුමිච්චාචාරා පටිවිරතු හෝති. මුසාවාදා වේරමණී පටිවිරතු හෝති. සුරාමේරයේ මජ්ජපමා දට්ටානා පටිවිරතු හෝති. අයං උච්චති ව්‍යග්ගපජ්ජ සීල සම්පදා. සීල සම්පදාව ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන් බොහෝ සමාජ ආදර්ශ අවවාද රාශියක් ලබල දුන්න, මෙලොව පරලොව යහපත උදෙසා කටයුතු කරන ආකාරය පැහැදිලි කරන්න භාග්‍යතුන් වහන්සේ දහම් කරුණු ගෙනහැර දක්වා වදාළ අපූරු සූත්‍ර දේශනාවක්. ඉතින් මේ සූත්‍ර දේශනාවේ සීලය ගැන සඳහන් කරනකොට මෙතන මුලින්ම සඳහන් කරලා තියෙන්නේ උතුම් වූ පංච සීලය පිළිබඳව. යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට ඒ සෑම පුද්ගලයෙක් ළඟම තිබිය යුතු සීලයක් තමයි පංසීල් කියලා කියන්නේ. ආගම් ભેදයකින් තොරව මෙලව උපන්නා වූ යම් මිනිසෙක් වෙත්නම් ඔවුන් හැම කෙනෙක් ළඟම මේ උතුම් පංචශීල ප්‍රතිපදාව තිබිය යුතු බව භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කොට වදාළා. ඒකට හේතුව තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ එක පිරිසකට විතරක් ශාස්ත්‍රෘත්වය ලබා දෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් නෙමෙයි. සකල ලෝක ධාතුවේ සියලුම සත්වයන්ට ශාස්ත්‍රු වෙන්නේ බුදුරජාණන් වහන්සේ. දෙවියන් වේවා, බඹුන් වේවා, මිනිසුන් වේවා, මේ සියලු දෙනාටම ඉහළින් වැඩ ඉන්න නිසා හැමෝගෙම ශාස්ත්‍රු. එතකොට මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක් තුලින්ම මේ පංචශීල ප්‍රතිපදාව මනාව පිළිබිඹු වෙන්න ඕනේ. නමුත් ඒක සමාජයේ හැම වෙන්නේ නැහැ. එක එක ආගම් වලට බෙදිච්ච අය මේ උතුම් ගුණධර්ම හැමෝම එක විදිහට පිළිගන්නෙත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ සියලු දෙනාටම අනුකම්පාවෙන් තමයි දේශනා කොට වදාළේ. සැදැහැ ඇති අය මේ ධර්ම කාරණාව බාර අරගෙන ඊට අනුව ජීවිතේ ගොඩ නගනවා. සැදැහැ නැති අය ඒ ධර්ම කාරණාවත් ප්‍රතික්ෂේප කරනවා. එනම් බුදුරජාණන් වහන්සේ මේ සීල සම්පදාවේදී මුලින්ම සඳහන් කළේ පන්සිල් කියන කාරණාව බවයි අපි මේ සිහිපත් කරන්නේ. මේ ලෝකෙ ඉපදිච්ච කෙනෙක් ළඟ මේ උතුම් ප්‍රතිපදාව තියෙනවා නම් ඒ පුද්ගලයා මහත් සම්පතක් ලෝකෙට. පින්නතුනි මලක වටිනාකම වැඩි වෙන්නේ ඒ මලේ හොඳ සුවඳක් තියෙන නිසා. ගහක වටිනාකම වැඩි වෙන්නේ ඒ ගහට හොඳ අරටුවක් තියෙනවා නම්. මොනරෙක් වගේ සතෙක් බොහොම ලස්සන වෙලා තියෙන්නේ අලංකාර පිල් කලඹක් තියෙන නිසා. මනුස්ස ජීවිතයක් ලබාගත් කෙනෙකුගේ වටිනාකම ඉතා උසස් වටිනාකමකින් යුක්ත වෙන්නේ මේ උතුම් පංචශීල ප්‍රතිපදාව තියෙන නිසා. එහෙමනොත් ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ ලෝකේ ජීවත් වෙන සියලුම දෙනාට කිසියම් කරදරයකින් තොරව, අපහසුවකින් තොරව, බයකින් තොරව සැකයකින් තොරව ජීවත්වෙන මාර්ගයක් තමයි මේ උතුම් පංචශීලයේ තුලින් භාග්‍යතුන් වහන්සේ පිළිබිඹු කරලා තියෙන්නේ. ඉතින් මේ පළවෙනි කාරණාව පානාති පාතා පටිවිරතු හෝති දේශනා කළා ව්‍යග්ගපජ්ජේ. මෙලොව උපන් සත්වයා විසින් කවදාවත් ප්‍රාණඝාත නොකළ යුතුයි. අත්තානං උපමංකත්වා නහ නෙය්‍ය නඝාතේ. තමන් උපමාවට අරගෙන අනුන් නසන්ඩ එපා කියලා දේශනා කළා. කෙනෙක් නසන්ඩ යන හැම මොහොතකම තමන් දිහා බලන්න කියලා කියන්නේ. ඇයි මම තව කෙනෙකුට හිරිහැරයක් කරන්න යනවා වගේම තවත් කෙනෙක් මට හිරිහැරයක් කරන්න ආවොත් මට ඇතිවෙන ස්වභාවය මොකද්ද? මං කොච්චර බයටපත් වෙනවද? මං කොච්චර දුකටපත් වෙනවද? ඒ වැඩේට මං කොච්චර අකමැතිද? අන් ඒ වාගේ තමයි අනික් හැම කෙනෙක්මත් තවත් කෙනෙක් ඔවුන්ට කරදර කරනවට කවදාවත් කැමති නැහැ. මට කරදර කරනවට මං අකමැතියි වගේ අන්‍ය සත්වයනුත් ඔවුන්ට කරදර කරනවට හැමෝම අකමැතියි. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කොට වදාලා යම් කෙනෙක් අනුන්ගේ ජීවිතවල බය නැති කරන්නේ නැත්තම් මම නිසා අනිත් අය බයට පත් වෙනවා නම් මගෙන් අනික් අයට බොහෝම කරදර වෙනවා නම් මේ සසරේ නිමාවක් නැහනේ. කවදා හරි නිමාවක් තියෙනවා. නමුත් ඒක කවදද කියලා දන්නේ නැහැ. ඒ යන සංසාර ගමනේ මටත් බයට තැති ගැනීමට මූණ පාණ්ඩ සිද්ධ වෙන අවස්ථා බොහොමයි. ඉතින් ඒක බයෙන් තැති ගැනීමෙන් විතරක් කෙරවල වෙනවා නම් කමක් නැහැ. සමහරලාට මට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. අපි තව කෙනෙක් අකමැති වෙලාවේ ඔවුන්ගේ ජීවිතය විනාශ කළොත් මටත් සංසාරේ මමත් අකමැති වෙලාවේ මගේ ජීවිතෙත් මට හිමි වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. එතකොට අපි අකුසලයක් කරන්න ගියහම ඒ අකුසලයේ පොඩි උනත් ලොකු උනත් ඒක අපිට විපාක දෙනවා පස්සේ සංසාරේ. ලොකුද පොඩිද කියන ભેදේ එතෙන්ට බලපාන්නේ. අපිට ලොකු පොඩි ප්‍රමාණයට අනුව සසර විඳවන්න තියෙන ප්‍රමාණය අඩු වැඩි වෙන ස්වභාවයක් තියෙනවා. මොකද පින්නතුනි අපි මේ අපි කිමු සත්ව ඝාතනයක් පොඩි සතෙක් මරන්න අපිට ගත වෙන්නේ සුළු කාලයක්. හැබැයි ලොකු සතෙක් මරන්න ලොකු කාලයක් ගත වෙනවා. දැන් මදුරුවෙක් කූඹියෙක් මැස්සෙක් මරනවා වගේ අලියෙක් සිංහෙක් කොටියෙක් හරකෙක් මරන්න බෑනේ. එවන් සතෙක් මරන්න ගත කරන කාලය වැඩි. ආන් ඒ කාලයට අනුව මට මේ සංසාරේ විඳවන්න තියෙන කාලයත් වැඩි වෙනවා. සාමාන්‍ය කෙනෙකුගේ සිතුවිලි පහළ වෙනකොට තත්පරයකට කෝටි ප්‍රකෝටි ගාණක් සිත් පහළ වෙනවා. කියාගන්න බැරි තරම් ප්‍රමාණයක් සිත් පහළ වෙනවා. ඒ තරම් වේගෙන් මේ සිත් ප්‍රවාහය පවතිනවා. ඇති වෙනවා නැති වෙනවා. දල වශයෙන් සාමාන්‍යයෙන් චිත්තක්ෂණ 17කට වගේ සැරයක් විපාක සිතක් පහළ වෙනවා. චිත්තක්ෂණ කීපයකට සැරයක් විපාක සිතක් පහළ වෙනවා. එතකොට මේ අපි කියමු මදුරුවෙක් මරන්න ගත කරපු කාලේ ඒ කාලයේ තුල අපිට පහළ වෙච්ච විපාක සිත් ගණන කොච්චරක් වෙයිද? අපි කියමු 100ක් කියලා. විපාක සිත් 100ක් පහළ වුණා මදුරුවට ගහලා ඉවර වෙනකොට. සාමාන්‍යයෙන් සඳහන් කළේ ඒ වාරේට මටත් ගුටි කාලා මැරෙන්න සිද්ධ වෙනවා. ඒතර අලියෙක් මරන්න ගියොත් තත්පරයකට කෝටි ගාණක් සිත් පහළ වෙනවා නම් විනාඩි 15ක් ගත වුණොත් අලියෙක් මරන්න මොනතරම් විපාක සිත් ප්‍රමාණයක් පහළ වෙයිද? ආන් ඒ සිත් ගණනට මටත් සංසාරී ඒ විදිහට මරුන් කණ්ඩ සිද්ධ වෙනවා. ඒක ලෝක ස්වභාවය. භාගිතුන් වහන්සේ මුලින් දේශනා කළේ හැම සතෙක්ම තමන්ගේ ජීවිතයට කැමති. මමත් කැමති වගේම අනුනුත් කැමති. මම කැමති නම් මගේ ජීවිතේ විනාශ නොකරනවට අනුනුත් එහෙම්මම කැමති. ඒ නිසා තමන්ට සංසාරේ දීර්ඝ කාලීනව තමන් අකමැති වෙලාවේ මරණයට පත් නොවෙන්න නම් අනුන්ගේ ජීවිත සුරක්ෂිත කරන එක වටිනවා. එයි අපි භාග්‍යතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ පාමුල සක්මන් කරන වෙලාවේ දේවදත්තයන් වහන්සේ මහ විශාල ගලක් පෙරළුවානේ. භාග්‍යතුන් වහන්සේ නසන්න කියලා හිතාගෙන. ඉතින් දේවදත්ත හාමුදුරුව කියලා කියන්නේ ඇත්තු ගණනාවක ශක්තිය තියෙන කෙනෙක්. ඉතින් එවන් වූ මහා ශක්තිය පාවිච්චි කරලා මේ අපි පෙරළනවා වගේ සාමාන්‍ය ගලක් පෙරළුවා නෙමෙයිනේ. විශාල ගලක් පෙරළන්නේ. නමුත් ඒ ගල මගක් පෙරලි පෙරලි ඇවිල්ලා මේ ගල් පර්වතයෙන්ම මතුවෙච්ච තවත් ගල් දෙකක් ඒ ගල බාරගත්ත පල්ලෙහැට යන්න නොදෙන්න. එතකොට මේ සිදුවීම නිසා භාග්‍යතුන් වහන්සේට ජීවිත හානියක් වුණේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ කාටවත් පින්නතිනි භාග්‍යතුන් වහන්සේට ජීවිත හානියක් කරන්න බෑ. දෙවියෙකුට, බ්‍රහ්මියෙකුට, මාරයෙකුටවත් ඒක කරන්න බෑ. නමුත් භික්ෂුන් වහන්සේලා අහනවා, ඉතින් ඒ කරන්න බැරි බව දේවදත්තයන් වහන්සේ දන්නේ නැහැ. දන්නවනම් මේ වැඩේ කරන්නේ නැහනේ. ඇයි ඒකට හේතුව නොදැනගන්න? බණ අහපු නැති එකේ වරද? අපි බණ අහන්නේ හුඟ අඩුවෙන්. නමුත් ධර්ම ශ්‍රවණය නොකරපු ජීවිතයක් මේ සංසාරේ කොයි තරම් අසරණයිද කියලා තේරෙන්නේ බණ අහලා ජීවිතේ හදාගත්ත කෙනෙකුට. බණ අහන්නේ නැති අයට ඒක තේරෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණය නොකරන එක ජීවිතේ හැම පැත්තටම බලපානවා. පින් කරන්න ගියත් බලපානවා. පව් කරන්න ගියත් ඉන් බලපානවා කොහොමද? ඒ පිනක් හරියට කොහොමද කරන්නේ? දානයක් හරියට පූජ කරන්නේ කොහොමද? වතක් නිවැරදිව කරන්නේ කොහොමද? මේ එකක්වත් දැනගන්න හැටියක් නැහැනේ බණ අහන්න නැත්තම්. ඉතින් ඒ හින්දා මහත්ඵල මහානිසංසදායක වෙන විදිහට පින් රැස් කරගන්න තවුන්ට අවස්ථාවක් නැහැ. ඇති තරම් පින් රැස් කරමින් අනාගත ජීවිත අසංඛ්‍ය ගණනකට හම්බ කරගන්න පුළුවන් මෙවන් වාසනාවන්ත ජීවිතයක් ලැබිලත් ඒ භාග්‍ය අත්හැරෙනවා ධර්ම ශ්‍රවණේ නොකිරීම නිසා. දේවදත්ත හාමුදුරන්ගේ අරමුණ මොකක්ද? අජාසත් කුමාරයාට කිව්වා තාත්තා මරලා රජ වෙන්න කියලා. ඒක කරන්න පුළුවන්. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වුණේ භාග්‍යතුන් වහන්සේ නැසලා බුදු වෙන්න. ඉතින් එහෙම බුදු වෙන්න පුළුවන්කම තිබුණා නම් කොයිතරම් ප්‍රමාණයක් බුදු වෙයිද? එහෙනම් දේවදත්තයන් වහන්සේ දැනගෙන හිටියේ නෑ ලෞතුරා බුදු වෙන්න පාරමිතා පුරන්න ඕනේ කියලා. ලෞතුරා බුදු වීම සඳහා පාරමිතා 10ක් ආකාර 30කින් පූර්ණේ කරන්න ඕනේ. ආකාර 3කින් පූර්ණේ කරන්න ඕනේ. එතකොට ආකාර 30ක් වෙනවා. අපි ඒකට කියනවා සම ත්‍රිංසත් පාරමිතා. දානය ගත්තාම දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ත පාරමිතාව. දාන පාරමිතාවට වඩා හුඟක් අමාරුයි දාන උපපාරමිතාව සම්පූර්ණ කරන්න. දැන් සිංහලේ නම් උප කියහම අපිට තේරෙන්නේ පොඩි වගේ. දෙවනියා උප කියලා කියන්නේ. හැබැයි පාලියේ උප කියලා කියන්නේ දෙවනි තැන නෙමෙයි පළවෙනි තැනට වඩා උසස් තැන. පාරමිතා කියලා දානේ හැටියට ගත්තොත් දන් දෙනවා. එතකොට අපි හොයා සපයාගත් වස්තුව දන් දෙනවා. හේනේ කොටලා, කුඹුරේ කොටලා, රස්සාවට ගිහිල්ලා, නොයෙක් දුක් විඳලා, ඇඳුම් මහලා, රට ගිහිල්ලා මේ කොයි ක්‍රමෙන් හරි හම්බ කරගත්ත ධනය ලෝභ සිතක් නැතුව පින් උදෙසා දන් දෙනවා. ඒක දෙන විවිධ ක්‍රම තියෙනවා. ආහාර පාන වශයෙන් දෙනවා, ඇඳුම් පැළඳුම් වශයෙන් දෙනවා, ගෙවල් දොරවල් වශයෙන් දෙනවා, යාන වාහන හැටියට දෙනවා. මේ ඕනෑම ක්‍රමයකින් දෙන්නේ මගේ ධනය හම්බ කරගත්ත වස්තුව. ඒක පාරමිතා හැටියට සඳහන් කරාම උපපාරමිතා කියන්නේ කොයි වගේද? මේක පාරමිතා හැටියට විස්තර කරන්න ගියොත් මීට වඩා හුඟ විශාලයි. මම මේක තේරුම් ගන්නයි මෙහෙම සඳහන් කරන්නේ. එතකොට පාරමිතා හොයාගත්ත වස්තුව දන් දෙනවා. උපපාරමිතා කියලා කියන්නේ තමන්ගේ අතපය දන් දෙනවා. වස්තුව දෙනවට වඩා අමාරු නැද්ද අතපය දෙන එක? සල්ලි මිල මුදල් කෙනෙක් ඉල්ලුවොත් අපි දෙනවා. නමුත් අතපයක් ඇහැක් ඉල්ලුවොත් අපි දෙන්න මැලි වෙනවා. ඒක කොහොමත් කෙරෙන්නේ නැති වැඩක් සමහරලාට ජීවිතේක. මොකද මිනිස්සුගේ තණ්හාවත් ඒ විදිහටනේ වැඩි වෙන්නේ. මේ දේපොළ ඉඩකඩම් වලට අපි ඔක්කොටම තණ්හාවක් තියෙනවා. හැබැයි ඊට වඩා තණ්හාවක් තියෙනවා අතපය වලට. ආන් ඒකයි අතක් පයක් ඇහැක් මේ ශරීර ඉන්ද්‍රියක් ලෙඩ වෙච්චහම තියෙන ධන සම්පත් ඉවර වෙනකම්ම වියදම් කරනවා. ඊළඟට ගෙවල් දොරවල් විකුණලත් වෙදකම් කරනවා. මොකද ඒ ධනයට වඩා තමන්ගේ ඉන්ද්‍රියන් වටින නිසා. හැබැයි ඉන්ද්‍රියන්ටත් වඩා වටින දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒක තමයි අපි ජීවිතේ. ඉන්ද්‍රියන්ටත් වඩා ජීවිතේ වටිනවා. ආන් ඒක නිසා තමයි තියෙන දේපොළ හරි හම්බ කරපුවා ඔක්කොම වියදම් කරලා මේ අතප්පයක් රැකගන්න කටයුතු කරලත් ඒක සුවපත් කරගන්න බැරි නම් වෛද්‍යවරයා ඊළඟට නිගමනයක් දුන්නොත් දැන් මේක සුව වෙන්නේ නැති ලෙඩක්. හැබැයි මෙහෙම හිටියොත් මේ අතේ තුවාලේ මෙහෙම තිබුණොත් එයින් නැගින විෂ බීජය ශරීරගත වෙලා ජීවිතෙත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ රැකගන්න නම් අපිට සිද්ධ වෙනවා වහාම මේ අත කපල අයින් කරන්න. කවුරුවත් හිතනවද මේ හම්බ කරගත්ත සම්පත් ඔක්කොම දැන් නැති බංගස්ථාන වුණා මේ අත වෙනුවෙන්, දැන් අන්තිමට අතත් අහිමි වෙන්නයි යන්නේ? නෑ, ඕන්නේ අත කපන්න ඕන්නේ කියයිද කවුරුවත්? නෑ, අස්සම් කරලා තියන්න කියලා කොළේ දුන්නාම ඔක්කොම අස්සම් කරනවා. ඒ කියන්නේ අතපය වලට වඩා ජීවිතයට කැමතියි. ධනං චජී යෝපන අංග හේතු. ධනයට වඩා අංගවලට කැමති, අංගවලට වඩා ජීවිතයට කැමති. එනම් පාරමිතාවේදී මුලින්ම තියෙන්නේ හොයාගත්ත වස්තුව දන් දෙනවා. දෙවනුවට තියෙන්නේ අතපය ආදී ඉන්ද්‍රියන් දන් දෙනවා. තුන්වෙනියට තියෙන්නේ ජීවිතය දන් දෙනවා. ඒතර පාරමිතාවට වඩා උපපාරමිතාව ලොකුයි. උපපාරමිතාවට වඩා පරමත්ත පාරමිතාව ඊටත් වඩා ලොකුයි. ඉතින් එහෙම පාරමිතා 30ක් සම්පූර්ණ කරන්න වෙනවා ලෞතුරා බුද්ධත්වයේ ලබන්න. ලෞතුරා බුදු කෙනෙකුගෙන් නියත විවරණයක් අරන් තියෙන්න ඕනේ. ඉතින් මේ දේවදත්ත හාමුදුරුවෝ මේ එකක්වත් නොකර තාත්තා මරලා පුතා රජ වෙනවා වගේ බාගිතුන හසේ නසල බුදු වෙන්නයි කල්පනාව. බුදු වෙන විදිහ දේවදත්ත හාමුදුරුවෝ දන්නවද? බුදු වෙන විදිහ පින්නතුනි මේ ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. කොහොමද බුදු වෙන්නේ කියන එක දන්නේ නැහැ කවුරුවත්. අපේ මහ බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක් නියත විවරණයෙන් පස්සේ පාරමිතා පිරුවා. ඒ බුද්ධත්වයේ සඳහානේ. ඒ සඳහා අවශ්‍ය පාරමිතා ඉවර කරලානේ දෙව්ලෝ වැඩි. ඉතින් අනිවාර්යයෙන්ම බුදු වෙන්න අවශ්‍ය මග මනාව පිළියෙල කරගෙන දැන් තියෙන්නේ බුදු වෙන්න විතරයි. ඉතින් බුදු වෙන්න අන්තිම ආත්ම භාවයේ ඉපදිලා අවුරුදු 29ක් ගිහි ගෙදර ඉඳලා ගිහි ගෙදර අබිනිෂ්ක්‍රමණය කියලා හොඳට නුවණ මුහුකුරා තියෙන ගිහිල්ලා තියෙන කාලෙක නමුත් 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. ඒ කාලේ රහතන් වහන්සේලා හිටියේ නැද්ද? ඒ කාලේ රහතන් වහන්සේලා හිටියා. දුෂ්කර ක්‍රියා කරන කාලෙත් රහතන් වහන්සේලා හිටියා. හැබැයි මනුස්ස ලෝකෙ නෙමෙයි. මනුස්ස ලෝකෙ හිටියේ නෑ. එන කොහෙද හිටියේ? සුද්ධාවාසී හිටියා. ඒ සිද්ධාර්ථ කුමාරයා උපදින තැනටත් රහත් වෙච්ච බ්‍රහ්මරාජයෝ 4 දෙනෙක් නින්නේ සිද්ධාර්ථ කුමාරයා බාර ගන්න. ඉතින් රහතන් වහන්සේලා ඉන්නවා. මේ ලෝකේ රහතන් වහන්සේලා හිටියා. හැබැයි මනුස්ස ලෝකෙ හිටියේ නෑ. එහෙනම් කොහෙද හිටියේ? සුද්ධාවාසී. එතකොට ඒ ඔක්කොම එදාම ඉපදිච්ච සිද්ධාර්ථ කුමාරයාට වැන්දා. හිතන්නකෝ, සිද්ධාර්ථ කුමාරයා තාම කෙලෙස් නැති කරලා නැහැ. නමුත් මහා කල්ප 16,000ක් තරම් ආයු භුක්ති විඳින මහ රහත් බ්‍රහ්මයෝ දන ගහලා වැන්දා. එතකොට හිතන්න කෙලස් නසපු එවන් බ්‍රහ්මියෙකුටත් වඩා කෙලස් සහිත මහ බෝසතාණන් වහන්සේ උසස් නම් අපිට බෝසතාණන් වහන්සේ ගැන තේරෙන්නේ නැහෙනි. බෝසතාණන් වහන්සේ ගැන තේරුම් නැති අපිට බුදුරජාණන් වහන්සේ කොහොම තේරෙන්නේ නැහැ. එතකොට ඒ එක රහතන් වහන්සේ නමක්වත් අර අච්චර නොකා නොබී දුක් විඳිනකොට සඳහන් කරන්නේ බඩාත ගෑපුවාම කොඳු වැට පෙළියත් අහුවෙනවා. කොන්ද පැත්තෙන් අත ගාපුවාම බඩ පොත්ත අහුවෙනවා. ඒ දුෂ්කර ක්‍රියාව එහෙමයි. අත පිරිමදිනකොට ලෝමගස් ගැලවිලා හුළඟට යනවා. ඒවා මැරිලා. ඔළුව අත ගන්නකොට කෙස් ටික ගැලවිලා අතට එනවා මැරිලා. පෝෂණයක් නැහැ, ආහාරයක් නැහැ. ඉතින් මෙච්චර මේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දුක් විඳිනවා දැකලා අර රහත් වෙච්ච බ්‍රහ්මරාජයන්ට අනුකම්පාව ඇති වුණේ නැද්ද? අපිවත් යන් ගිහිල්ලා බුදු වෙන හැටි කියලා දෙමු කියලා. පින්නතනි කියලා දෙන්න දන්නවනම් ඇවිල්ලා කියලා දෙනවා. බුදු වෙන හැටි කාටවත් කියලා දෙන්න බෑ. බුදු වෙන හැටි තමන්ම තමා හොයාගන්න වෙන්නේ. ආන් ඒකයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. තනිව අවබෝධ කරගත්ත බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක කියලා අපි කියන්නේ. ඒක කාටවත් කියලා දෙන්න බෑ. එහෙනම් දේවදත්ත හාමුදුරුවෝ ඒ මග කොහොමවත්ම දන්නේ නෑ. එහෙනම් බුදුන් නැසල මම බුදු වෙනවා කියලා හිතුවේ බණ අහලා නැති හින්දාද? බණ අහලා නෑ. අපේ ජීවිතත් එහෙම තමයි. බණ අහන්නේ නැති හැම ජීවිතයක්ම අනාතයි කියලා තමයි කියන්නේ වෙන්නේ. එමනම් මහ බෝසතාණන් වහන්සේත් එහෙමයි. ලෞතර බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න ගලක් පෙරලහම පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි දේවදත්තයන් ගලක් පෙරලන බව භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියද? භාග්‍යතුන් වහන්සේ 이르දියක් දක්වලා දේ ගල නතර කළේ? දේශනා කළන්නේ මහණෙනි, මම කිසිම කාරණාවක් මේ ගල පෙරලීම පිළිබඳව දන්නේ නැහැ. එහෙනම් ස්වාමීනි, ඒ හිත්පිත් නැති ගල මගට එනකොට තව ගල් දෙකක් පිළිගත්තේ බුද්ධානුභාවයෙන් නෙමේද? කවුද භාග්‍යතුන් වහන්සේව ආරක්ෂා කළේ? ආංගිතනදී සඳහන් කළා, මහණෙනි, මගේ ආරක්ෂාව මම පෙර හදලයි තිබුණේ කියලා. මගේ ආරක්ෂාව පෙර මම හදලා තිබුණේ. එතකොට අද හදන්න දෙයක් නෑ. මහ බෝසතාණන් වහන්සේ බෝමැඩ බුද්ධත්වයේ වෙනුවෙන් වැඩ ඉන්නකොට මාරයා කොයිතරම් කරදර කළාද? තමන්ට තනියම ඇවිල්ලා ඒ වැඩේ කරන්න බැරි වෙයි කියලා හිතපු නිසා තවත් සක්වලවල් ගණනාවකින් මාරයෝ අරගෙන එන්නේ. ඒකනේ දස බිම්බර මාරසෙනික කියන්නේ. මේ මහ පොළොව වගේ බර 10ක් කියලා කියන්නේ. මේ මහ පොළොව යම්සේ බරද, ඒ වගේ බර 10ක් අරන් ආවා කියලා කියන්නේ. දස බිම්බරක් මාරසේනාව වැහි නැමයක් වැස්සෙව්වා. ආයුධ වැස්සක්, වැලි වැස්සක්, මඩ වරුසාවක්, ඒ වගේම පර්වත වරුසාවක්, සර්පියෝ වරුසාවක්, උණුවලු වරුසාවක්, මේ වාගේ වැහි 9ක් වැස්සෙව්වා. ගිනියගුරු වරුසාවකුත් වැස්සෙව්වා. නමුත් ඒ කිසිම දෙකකින් බෝසතාණන් වහන්සේට හානියක් කරන්න බැරි වුණා. අපි කියමු දැන් ආයුධ වැස්සක් කියලා. ඒකේ নানা ප්‍රකාර ආයුධ තියෙනවා. අතිශයින් තියුණු භයානක ආයුධ. මොකද මේ බිම්බර 10ක් මාරියෝ ඇවිල්ලා දෙන්නෙකුගේ අතේ ඒක ආයුධයක් තිබ්බේ නැහැ කියලා කියන්නේ. හැමෝගේම අතේ තියෙන වෙනස් ආයුධ. ඉතින් එවන් ආයුධ වැස්සක් වගේ වැක්කිරෙනකොට ඇඟට වැටුනහම සිද්ධාර්ථ කුමාරයාගේ ඉතිරි වෙන්න දෙයක් තියෙයිද? නමුත් ඒ ආයුධ වලට මොනව වෙන්නේ නැද්ද? ආයුධේ කඩා වැටෙන උඩ ඉඳලා. නමුත් මේ ආයුධයෙන් හානියක් කරන්න නම් ඔහුගෙන් සංසාරේ කෙනෙකුට එහෙම හානියක් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ එහෙම කිසිම දෙයක් නැහැ. සසර ඕන තරම් ආයුධ වලින් සත්තුන්ට පහර දෙන්න ඇති. නමුත් ඒ කර්ම මේ මහා කල්ප අසංඛ්‍ය 4ක් තරම් කාල සීමාවෙ ගෙවලා ඉවර කරලා තියෙන්නේ. දැන් පොරවකින් කෙටේරියකින් කැපිලා මැරෙන්න තරම් කර්මයක් නැහැ. ඒතකොට මේ පොරවට කරන්න දෙයක් නැහැ ඇවිල්ලා. ඒක නිසා බෝසතාණන් වහන්සේට ලං වෙනකොට මලක් වෙලා බිම වැටෙනවා. හැම ආයුධයක්ම එහෙමයි ලං වෙනකොට මල් වෙවි වැටෙනවා. ගිනි අඟුරුත් එහෙමයි, වැලිත් එහෙමයි, මඩත් එහෙමයි, පරුවතත් එහෙමයි. සේරම ළඟට එනකොට මල් වෙවි වැටෙනවා. මොකද ඒවට කරන්න දෙයක් නැහැ ඇවිල්ලා. එතකොට බලන්න මේ ඔක්කොම මේ සංසාරේ ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නිසානේ. මේ පෙර ආරක්ෂාව හැදුවා කියලා කියන්නේ ප්‍රාණඝාත කරේ නැති නිසා. අපිත් ඒ සිල්පදේ එහෙමම ආරක්ෂා කරනවා නම් අපේ ආරක්ෂාවත් අපි හදලා තියෙන්නේ. මදුරුවෙකුට නමුත් අද ගහනවා නම් මගේ ආරක්ෂාවයි විනාශ කරගන්නේ. නමුත් ඔහුට ගහන්න නැතුව එලවලා හරි දානවා නම් මගේ ආරක්ෂිත වැට ඒ විදිහටම තියෙනවා. මිනිස්සු ගැන කල්පනා කරහම් දැන් බලන්නකෝ, කැලේ සිංහයාට කොටියට වලහට අනික් සත්තු බයයි. විශේෂයෙන් සිංහයාට කොටියට අනික් සත්තු බයයි. පිළිවෙලින් කුඩා සතා ලොකු සතාට බයයි. ඒක තමයි තිරිසන් ලෝකේ හැටි. හැබැයි වර්තමානයේ වෙනකොට විතරක් නෙවෙයි තියෙන්නේ ලෝකේ හැටි. මිනිස්සු මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙනවා නම්, මිනිස්සු මිනිස්සුන්ට බය වෙනවා නම්, මනසින් උසස් කියන කාරණාවට මිනිස්සු සුදුසුද? සුදුසු නෑ මිනිස්සු. උසස් මනසක් තියෙන නිසානේ මිනිස්ස කීවේ. එතකොට බලපුළුහංකම් ඇති හැකියාවල් ඇති අය ඊට වඩා පහළ පන්තියේ ඉන්න අයට කරදර කරනවා නම්, බාධා කරනවා නම්, ජීවිත තර්ජන කරනවා නම්, අර තිරිසන්නුන්ට තිරිසන් සත්තු බයේ ඉන්නවා වගේ මිනිස්සුන්ටත් සාමාන්‍ය මිනිස්සු බලපුළුහංකාර මිනිස්සුන්ට බයේ තමයි ඉන්න වෙලා තියෙන්නේ. එතකොට තිරිසන්නුත් බයයි, මිනිස් ලෝකෙත් සාමාන්‍ය මිනිස්සු බලපුළුහංකාරයන්ට බයයි, තිරිසන් ලෝකෙත් බලපුළුහංකාරයට තිරිසන්නු බයයි. එහෙනම් ඒ තිරිසන් සමාජයේ මේ මිනිස් සමාජයේ අතර වෙනසක් නැහැ. එතකොට ඒ නිසා උසස් වූ සත්වයා උසස් විදිහට ජීවත් වෙන්න ඕනේ. ඉතින් පිළිතුරේ මේ එක කරුණක් අරන් විස්තර කළත් පැය ගාණක් සාකච්ඡා කරන්න විස්තර මේ වගේ තියෙනවා. දෙවෙනි කාරණාව හොරකමින් වළකිනවා කියන එකනේ. විශ්වාසය, හොරකම් කරන්නේ අපිට කවුරුවත් නිශ්චිත පොරොන්දුවක් දීලා නැහැ උඹේ දේවල් මං ගන්න නැහැ කියලා. නමුත් මට විශ්වාසයක් තියෙනවා මේ පුද්ගලයා හොරකම් කරන්නේ නැහැ කියලා. එහෙම නොවෙන්නේ පින්නතුනි අපි තනියම අස්සම් කරපු ගිවිසුමක් තියෙන නිසානේ. කවුරු එක්ක දේ ගිවිසුම අස්සම් කරලා තියෙන්නේ? වෙන කවුරුවත් එක්ක නෙමෙයි, මම ඒ ගිවිසුම අස්සම් කරලා තියෙන්නේ මම එක්කමයි ගිවිසුම අස්සම් කරලා තියෙන්නේ. මොකද්ද ගිවිසුම? වගන්ති පහක ගිවිසුමක්. අපි හැමෝම මේක අස්සම් කරලා තියෙනවා කඩ කරන්නේ කියලා. පොරොන්දු වෙලා තියෙනවා මං කවදාවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. දැන් අපි ධර්මදේශනාවට කලිනුත් ඒ පොරොන්දුව දුන්නා. ජීවිතේ මේ වෙනකොට ඒ විදිහට කී පාරක් මේ පොරොන්දුව දීලා ඇද්ද? මං හොරකම් කරන්නේ නැහැ. අනුන්ගේ කාමවස්තු පැහැරගන්නේ නැහැ. කවුරුවත් රවට්ටන්නේ නැහැ. සුරාවෙන් මත් වෙන්නේ නැහැ කියලා ගිවිසුමක් අස්සම් කරලා තිනවා වගන්ති පහක. දැන් ඔබ හිතලා බලන්න මේ ගිවිසුම මේ ජීවිතේ මේ වයසට එනකොට කී පාරක් මමම කැඩුවද කියලා. එතකොට වෙලා තියෙන්නේ මං අනුන්ට පරාදයි නෙමෙයි, මම තුලම පරාදයි. අනුන්ට පරාදයි නෙමෙයි, අනුන්ට පරාද වුණා කියලා ඒක එච්චර දුක් වෙන්න දෙයක්වත් නෙමෙයි. මම මාතුලම පෙරදිච්චහම ඒක මොනතරම් දුර්වලකමක්ද කියලා තේරෙන්නේ නැහැ. මම මටම පරාදයි. එහෙනම් ඕනම කෙනෙක් විශ්වාස කරනවා මේ පුද්ගලයා හොරකම් කරන එකක් නෑ. ආන් ඒ විශ්වාසය තහවුරු කරන්න ඕනේ. තුන්වෙනි සිල්පදී අනුන්ගේ කාමවස්තු පැහැරගන්නේ නෑ කියන එක. බුද්ධ ආගමේ නම් බුදුරජාණන් වහන්සේ කවදාවත් කොතනකවත් අවවාද කරන්නේ නැහැ අනුශාසනා කරන්නේ නැහැ විවාහ වෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේ විවාහ වෙන්න කියලා අනුශාසනා කරපු කිසිම තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේම බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න කියලා. කෙනෙක් නොඑක් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ප්‍රජාව බෝ වෙන්නේ කොහොමද? මේ සමාජයේ සංවර්ධනය වෙන්නේ කොහොමද? රටක් පිරිසක් රටට වර්ධනය වෙන්නේ කොහොමද? ඔය වාගේ කරුණු ගොඩක් ඕනම කෙනෙකුට අහන්න පුළුවන්. මේ රටක් පිරිසෙන් පුරවන එකක් ගැන නෙමෙයි බුදුදහමේ කතා කරන්නේ. සසර මෙතෙක් දුක් විඳ විඳ ආපු සත්වයා මේ සංසාරෙන් එතර කරන වැඩපිළිවෙලක් මිසක් එතර වෙන්න ඉන්න සත්වයා තව බන්ධන කීපයකින් බඳින වැඩපිළිවෙලක් බුද්ධ ආගමේ නැහැ. දෙයින්ද හැමෝටම දේශනා කරන්නේ අනගාരികව ජීවත් වෙන්න. බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න. බැරිමනම් එහෙම ඉන්න බැරිමනම් විවාහයක් වෙන්න පුළුවන්. බ්‍රහ්මචාරීව ඉන්න බැරිමනම් විවාහ වෙන්න පුළුවන්. ඒක තහනම් කරලා නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම වෙන්න කියලා දේශනා කරන්නේත් නැහැ. හැබැයි තහනම් කරලත් නැහැ. කැමති කෙනෙකුට ඕනනම් වෙන්න පුළුවන්. හැබැයි තහනම් කරලා තියෙනවා අනුන්ගේ කාමවස්තු පෙරගන්න යන්න එපා. Tamanට බැරිමනම් ඔවුනොවුන් කැමැත්තෙන් විවාහයක් වෙනවා. හැබැයි ඊට පස්සේ අනුන්ගේ වස්තු පෙරගන්න යන්න එපා. ඒක තහනම් කරනවා. ඉතින් එතකොට විවාහය කියලා කියන්නේ විශ්වාසයක් නේ. අපි විවාහ වෙන දවසේ කඩදාසි කොලයක කරපු අස්සනට වඩා මොකද්ද මෙතන බලවත් වෙන්නේ? ඔවුන් දෙදෙනා තුල තියෙන විශ්වාසය. අර කොල කෑල්ලට මොනව කරන්න බැරිද? ඒක පුච්චන්නත් පුළුවන්, ඉරල විසිකන්නත් පුළුවන්, ගගේ මුහුද පා කරන්නත් පුළුවන්. නමුත් අපි දෙන්නගේ තියෙන විශ්වාසයට එහෙම කරන්න බෑනේ කාටවත්. මැරෙනතුරු අපි මෙලොවින් ඉවර වෙනතුරු ඒ විශ්වාසය තියෙනවා. අපි පොරොන්දුවක් දීලා තියෙන්නේ. මම බිරිඳ ඉක්මවා යන්නෙත් නෑ, මම ස්වාමියා ඉක්මවා යන්නෙත් නෑ. දෙන්නම පොරොන්දු වෙලයි තියෙන්නේ. එහෙම පොරොන්දු වුණාට ඒ විශ්වාසයේ කොයි තරම් බංග වෙච්ච පිරිසක් අපේ සමාජේ ඉන්නවද? එදා දුන්න පොරොන්දුව ඒ විශ්වාසයේ කී දෙනෙකුගේ බංග වෙලාද කියලා බලන්න. එතකොට අපි තුලම විශ්වාස බංගයි. ඒ විශ්වාසයේ බංග වුණාම මොකද වෙන්නේ? ඒක බංග වුණාට පස්සේ ඒ ගෙදර අපායක් වාගේ වෙනවා. ගිනි ගොඩක් වාගේ වෙනවා. ආගේ හින්දා එහෙම නොවෙන්න ඕනේ. මුසාව මම රවටනවට මං කැමතිත් නෑ වගේ අනුන් රවටනවට ඔවුන් කැමතිත් නෑ. ප්‍රාණඝාතය වගේම තමයි මම නසනවට මං අකමැතියි වගේ අනුන් නසනවට ඔවුනුත් අකමැතියි. මට බොරු කියලා රවටනවට මං අකමැති නම් මං වගේම තමයි අනික් අයත්. මේ සිල්පද හතර මහ සිල්පද කියලානේ දේශනා කළේ. මේවා මහ සිල්පද. එතකොට මහ සිල්පද කියලා කියහම මේකේ වෙනම මහ සිල්පදයක් ආයේ පෙන්නනවා. විශේෂයෙන් මේ හතරට කියන්නේ කර්මපත. මේ ලෝකේ තියෙන මහා දාන පහ. පන්සිල් කියන්නේ ලෝකේ තියෙන මහා දාන පහ. එතකොට මේ මහා දාන පහ අතරේ කර්මපත තියෙනවා හතරක්. පළවෙනි සිල්පදයේ ඉඳලා හතරවෙනි සිල්පදයේ දක්වා මේ සිල්පද හතර කර්මපත කියන්නේ ඇයි? තමන් ඒ සිල්පදයක් උල්ලංඝනය කළ බව මැරෙන වෙලාවේ මතකයට ආවොත් අනිවාර්යෙන් නිරේ උපද්දවනවා. ඒකටයි කර්මපත කියලා කියන්නේ. මැරෙන වෙලාවේ මතකයට ආවොත් නිරේ උපද්දවනවා. එතන පස්වෙනි සිල්පදයට මොකද්ද කියන්නේ? පස්වෙනි එකට විශේෂයෙන් කියනවා මහ සිල්පදේ. කර්මපතයක් නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සු අරක්කු බීවා කියලා, මිනිස්සු ගංජා බීවා කියලා, තවත් නොඑක් ඔය කුඩු වර්ග පාවිච්චි කළා කියලා අපාය යනවා කියලා ස්ථිරව කියලා නැහැ කොතනවත්. ඒකාන්තයෙන් නිරේ යනවා කියලා කොහෙවත් කියලා නැහැ. එතකොට ඇයි මේකට මහ සිල්පදේ කියලා කියන්නේ? දැන් හිතන්න, දැන් අපි මේ සිහියෙන් ඉන්න මිනිස්සුනේ. බීපු මිනිහටනේ අසිහියෙන් ඉන්නවා කියලා කියන්නේ. දැන් අපි සිහියෙන් ඉන්න අය. අපි සිහියෙන් ඉඳගෙනත් මදුරුවෙක් මැරුවොත් පව් කියන කාරණාව දැනගෙනත් අපි වෙන වැඩක් කර කර ඉන්නකම අපි කියන රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා. නැත්නම් වෙනත් මොකක් හරි නරඹමින් ඉන්නවා. මදුරුව වහනවා ඇඟේ. අතපය එහාට මෙහාට විසි වෙනවා. මදුරුව තැලෙනවා. අපිට ඒක ගානක් නැහැ. යන්තම් විදිනවා වගේ දැනෙනකොට අපි එහාට අත විසි කරලා එයාට ගහනවා. නමුත් අරක දිහා බලාගෙන ඉන්නවා. ඒනට සිහි නැතුව නෙමේ ගහන්නේ, සිහි ඇතුව. පස්සෙනේ කෙනෙක් කියන්නේ මේ ගහනවා නෙමේ ගැහෙනවා කියලා දැන් කියන්නේ. මදුරුවෙක් වහපු ගමන් ගැහෙනවා. එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන් සිතුවිලි ක්‍රියාත්මක වෙලාම තමයි ඒ වැඩේ වෙන්නේ. මේ ඇඟේ ඇඟිල්ලක්වත් හොලවන්න බෑ සිතුවිලි නැතුව. හිතක් එක්ක මුල් වෙලාම තමයි ඒ වැඩේ වෙන්නේ. ඒ හින්දා මේ ගැහෙන්නේ නැහැ. යන්ත්‍ර නෙමේ අපි, ගහනවාමයි. එතකොට දැන් මේ සිහියෙන් ඉන්න පුද්ගලයා රාරක්කු බීලා මත් වෙලා නැති පුද්ගලයාත් එහෙම කරනවා නම් බොරු කියනකොටත් එහෙමනේ කියන්නේ. බොරු කියන්න නම් කැමති නෑ. ඒ වුණාට ඉතින් කියවෙනවා කියලා කියන්නේ. මේ සිහියෙන් ඉන්න මිනිහත් කියන්නේ කියවෙනවා. කියවෙනවා නෙමෙයි, කියනවම තමයි. ඉතින් මේ සිහියෙන් ඉන්න පුද්ගලයාටත් එහෙම වෙනවා නම් රාරක්කු බීලා සිහිය විකල් කරගත්ත පුද්ගලයාට එහෙම වෙනවා කියන එකේ අහන්න දෙයක් නෑ. අන් ඒකයි මහ සිල්පදේ කියලා කියන්නේ. ඔහු මත් වෙච්ච නිසා අර වැරදි හතරම කරනවා. ඒ නිසාත් මහ සිල්පදේ කියලා කියනවා. තවත් හේතුවක් තියෙනවා. ප්‍රාණඝාත කළ අය නිරයෙන් නිදහස් වුණාට පස්සේ අපි කියමු මනුස්ස ලෝකෙකට ආවා කියලා. මනුස්ස ලෝකෙට ආවහම අවශේෂ කර්මයේ විපාක දෙනවා. අර සතෙක් අපි මැරුවේ උට ඉදිරියට ජීවත් වෙන්න කාලි තියෙද්දී ඒ ජීවිතේ මම බලෙන් පැහැරගත්තා. අන් ඒකේ අතිරේක විපාකය මගේ ජීවිතේ මගදි පැහැරගන්නවා. අවුරුදු 70ක් 80ක් ජීවත් වෙන කෙනෙක් අවුරුදු 30කින් විතර මැරිලා යනවා. අකල් මරණයක්. මෙහෙම ලාභයක් තියෙනවා. බුද්ධාන්තරයක ඉපදිලා සම්මාදිට්ඨික ජීවිතයක් ලැබලා සත්පුරුෂයන්ගේ මාර්ගයෙන 30 අවුරුද්දක් ඔහු ගොඩක් පින් කරගත්තන සත්පුරුෂය ඇසුරු කරා නම් පින් කරනවා. එතකොට 30 අවුරුද්දක් ඔහු පින් කරලා තියෙනවා. ඒ වුණාට සුරාපානය කරපු අය මත් වෙච්ච නිසා අර වැරදි හතරම කරලා අති දීර්ඝ කාලයක් අපායවල වල දුක් විඳලා කවදා හරි ඔය රවුම කැරකිලා පෙර කුසලයක් එක මනුස්ස ලෝකයකට ආවත් ඒ ඇයිට මොනවා වෙනවද කියන්නේ? මන්දගාමි, මන්දබුද්ධික, උම්මත්තක. එහෙම තුන් දෙනෙක් ඉන්නවා. මන්දගාමි, මන්දබුද්ධික, උම්මත්තක. දැන් ඔය දෙන්නම අපි ඇයි දන්නවා. මන්දබුද්ධිකයා කවුද, උම්මත්තකයා කවුද කියන කාරණාව අපි දන්නවා. මන්දබුද්ධිකයක එක වසන්න පහසුයි ටිකක්. ඒ එයාට මුකුත් තේරෙන්නේ නැති එක තමයි තියෙන්නේ. පිඟානට කෑම දීලා කන්න කියහම එයා ඒක කනවා. ඇඳුම් ටික දීලා නාගන්න කියහම එයා නානවා. නෑවහම ඇඳුම් දුන්නහම අඳිනවා. තැනක ඉඳගන්න කිව්වොත් ඉඳගන්නවා. හැබැයි ඊට වඩා භයානකයි උම්මත්තකයා. කෑම දුන්නහම ඒක විසි කරනවා. ඇඳුම් දුන්නහම ඒවා විසි කරනවා. නාන්න ගියහම සමහරට නානේවා කඩනවා. බස් එකකවත් එක්ක යන්න බෑ. කෑම මේසෙක තියාගෙන කෑම දෙන්න බෑ. උම්මත්තකයට පුළුවන් බොහෝ වෙලාවට. එයාට දුන්නහම එයා කනවා. හැබැයි ඒ මන්දබුද්ධික කෙනා, උම්මත්තක කෙනා එහෙම නෙමෙයි. විශ්වාස නැහැ. කෑම කකා ඉන්න ගමන් කටේ තියෙන එක මේසෙ උඩ දාන්න පුළුවන්. එහෙම නැත්නම් පිඟානේ තියෙන එක අරගෙන ඒ මේසෙ කෑම කන්නේ අනික් අයට ඒ බත් වලින් ගහන්න පුළුවන්. ඒක උම්මත්තකයාගේ ස්වභාවය. එතන මන්දගාමී කියන්නේ කාටද? යමක් කියහම කියපු දේ එකපාර තේරෙන්නේ නැති කෙනා. අපිටත් එකපාර තේරෙන්නේ නැති ඒවා තියෙනවා. නමුත් මම ගේන්න කියන්නේ වෙන එකක්. ඔහු අරන් ඉන්නේ තව එකක්. තව කොහට හරි පණිවිඩයක් ඇරිහම කියන්න කියලා යවන්නේ මං යවන පණිවිඩේ වෙන එකක්. ඔහු ගිහිල්ලා කියලා එන්නේ තව එකක්. ඇයි? අර කියපු දේ තේරුම් ගන්න හුඟක් පරක්කුයි. පස්සේ තමයි තේරෙන්නේ. සමහරලාට බැනුනුත් අහලා ගුටිත් කාලා අමනාපත් වෙලා උන අපි සමහර කෙනෙක් කියනවා මට දැන්නේ තේරුනේ මොකද්ද කිව්වේ කියලා. ඉතින් එතකොට වෙන්න තියෙනවා වෙලා ඉවරයි. මන්ද බුද්ධික මේ අවස්ථා තුනට භාජනය වෙන්නේ රාරක් උබීමේ තවත් ප්‍රතිඵලයක් හැටියට තමයි කියන්නේ. එතකොට අලාභය කොච්චරද? ප්‍රාණඝාත කරපු කෙනෙක් අවුරුදු 30න් මැරෙනවා නම් සත්පුරුෂයෝ හිටපු නිසා බොහෝ කාලයක් ඔහු පින් කරගත්තා. හැබැයි ඉතින් උම්මත්තකේක් මන්දබුද්ධිකේක් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ සියක් අවුරුද්දක් හිටියත් භාග්‍යතුන් වහන්සේ කොච්චර ධර්මයේ දේශනා කරන තැන හිටියත් ඔහුට වැටහිච්ච එක බණපදයක්වත් නැහැ. එහෙනම් ප්‍රාණඝාතී කරනවට වඩා හරි බරපතලයි නේද කාරණාව එතකොට? ආන් ඒකයි එකට මහසිල්පදේ කියලා කියන්නේ. ඉතින් යමෙක් මේ ප්‍රතිපදාව තුල මනාව පිහිටනවා නම් ඒක ඔහුගේ ජීවිතයට කරගත්ත මහ දෙවන්තම සාධාරණයක්. ඒතර මේ වාගේ ශ්‍රේෂ්ඨ රටක ඉපදිලා ලංකාව කියලා කියන්නේ මේ ලෝකයේ අද්විතීයම පිම්බීමක්. බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්. මේ බුද්ධ රාජ්‍යයේ මේ රටේ වැඩ ඉන්න තරම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න රාජ්‍යයක් තව කොහෙවත් නැහැ. කෝටි ලක්ෂයක් සක්වලක මේ රට වගේ පුණ්‍යවන්ත රටක් නැහැ කියන එකයි කියන්නේ. අනුරාධපුරේ මහසෑය මේ කෝටි ලක්ෂයක් සක්වලේ මනුලොවක දෙව්ලොවක බඹලොවක කොහෙවත් මහ මෙවුනා උයන්න තියෙන මහසෑය වගේ සෑයක් නැහැ. නිකන් හිතලා බලන්න ඉරවල් කෝටි ලක්ෂයක් හඳවල් කෝටි ලක්ෂයක් තවත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් සදිව්‍ය ලෝකේ දිව්‍ය ලෝක 6 ගානේ කෝටි ලක්ෂයක් බ්‍රහ්ම ලෝක 20 වුවා කෝටි ලක්ෂ 20ක් නෑ 20 කට්ටල හැටියට ගත්තොත් කෝටි ලක්ෂයක්. එච්චර පවතින මේ බුද්ධ රාජ්‍ය ඇතුලේ මේ වගේ චෛත්‍යයක් නෑ වෙන කොහෙවත්. අනික මේ බුද්ධ රාජ්‍යයේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්න එකම තැන ඔය ලෞතර බුදුරජාණන් වහන්සේ මහා ධාතුන් වහන්සේලා හත් නමක් අදිෂ්ඨාන කළා. ඒ හත් නමෙන් හතර නමක් මේ පුංචි රටේ ඉන්නේ. තුන් නමයි කෝටි ලක්ෂයක් සක්වලටම පිට වැඩ ඉන්නේ. මේ රට ඇතුලේ විතරක් මේ මංගල සක්වලේ මේ රට ඇතුලේ මේ මහා ධාතුන් වහන්සේලාගෙන් හතර නමක් වැඩ ඉන්නවා. එහෙම කියහම මේ රට මොනතරම් පින්වන්ත බිමක්ද? අජානීය පුරුෂය උපදින්නේ කපිල වස්තුවේ. නමුත් කපිල වස්තුවේ ඇරුණහම අජානීය මිනිස්සු උපදින්නේ මේ රටේ. ඉතින් බලන්න කොච්චර වටිනවද? කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. එහෙම කල්පනා කරලා බලහම ලංකාවේ ඉපදිච්ච අයට පින් කරන්න තියෙන අවස්ථාවල් නිමක් නැහැ. මේ කෝටි ලක්ෂයක් සක්වලේ ලංකාව කියලා කියන්නේ ඇත්තටම ධාතු මන්දිරය. මේ කෝටි ලක්ෂයක් සක්වලට තියෙන ධාතු මන්දිරය මේ ලංකාව කියලා කියුවොත්. ඒ පින්නතනි බලන්නකො කොහේ හරි යන්න කියලා ගෙදරින් එළියට බැස්සහම හැතැක්මක් එකහමාරක් යනකොට පන්සලක්. හැතැක්මක් එකහමාරක් යනකොට පන්සලක්. සමහර ගමින් ගමට පන්සල්. ඔය හැම පන්සලකම සුදෝසුදු චෛත්‍යවල් අහසට ගොඩ නැගිලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන. ඉතින් යන තැන එහෙම දකින්න තියෙන තැන. ඒකයි මං කියේ මේ රටම හරියට නිකන් ධාතු මන්දිරයක් වගේ කියලා. මෙවන් රටක ඉපදිලත් නිරේට යනවා නම් එවන් අය කොහොම අයද කියන කාරණාව තමයි සැක කරන්න වෙන්නේ. ඒ තරම් ශ්‍රේෂ්ඨ රට. එවන් රටක ඉපදිලා තුනුරුවන් සරණ ගිහිල්ලා පංචශීල ප්‍රතිපදාවේ පිහිටලා බොහොම සතුටින් මැරෙන්න තියෙන අවස්ථාවක් මේක. හිනා වෙවි මැරෙන්න තියෙන අවස්ථාවක් මේ හම්බෙලා තියෙන්නේ. හැබැයි මේ අවස්ථාවෙන් වහ වහ පල නෙලන්න ඕනේ. මොකද අවස්ථාව ලැබුණට මට හෙට එළි වෙනකන් ජීවිතේ තියෙනවද කියලා දන්නේ? ඒක මම දන්නේ නෑ. පස්සේ කරගන්නවා කියලා ඉන්න බෑ. ඥානවන්තයා කරන්නේ මේ දැම්ම පටන් ගන්න එකයි. මොකද අපි ඇත්තටම දන්නේ නෑනේ. තව විනාඩියයිද දන්නේ මට ජීවිතේ තියෙන්නේ. තව පැයක් වෙන්න පුළුවන් මට ජීවිතේ තියෙන්නේ. මේ මැරිච්ච කෙනෙක් වෙනුවෙන් අඬනවා මිසක්. අඬන්න ඕනේ ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන්. දුක හිතෙන්න ඕනේ මැරුණට නෙමෙයි. දුක හිතෙන්නුන්නේ ඕනේ මේ ජීවත් වෙලා ඉන්න අය. අනේ මොහු තව පැයකින් මට ආයේ කවදාවත් දකින්න හම්බෙන්නේ නැද්ද? තව පැයකින් මොහුත් එක්ක මට මේ සංසාරේ ආයේ කවදාවත් මේ භවයේ කතා කරන්න වෙන්නේ නැද්ද? එහෙම හිතලා දුක හිතෙන්නේ මැරිච්ච කෙනෙක් වෙනුවෙන් දුක් විඳ දුක් වෙලා මොනව කරන්නද? මගේ දුක ඔහුට පේන්නෙත් නෑ. මගේ කඳුළු ඔහු දකින්නෙත් නෑ. මං අඬන සද්දේ ඔහුට ඇහෙන්නෙත් නෑ. ඒ පුද්ගලයා මැරිලා ගිහිල්ලා වෙනත් ජීවිතයක් ගත කරනවා. තවත් කවුරු හරි එක්ක. අපි මෙහාට වෙලා අඬනවා. තේරුමක් නෑනේ. ඒකයි සඳහන් කළේ ඥානවන්තයාගේ ස්වභාවය නෙමෙයි ඒක කියලා. ධර්මය නොදන්නා අයගේ ස්වභාවයයි ඒක. නමුත් ධර්මදරයාගේ ස්වභාවය ඒක නෙමෙයි කියන කාරණාවයි සඳහන් කරන්නේ. එහෙනම් මේ කරුණු අපි දැනගෙන පින්නතුනි අපි දැනගත්තා වගේම නොදන්න දුවදරුවන්ටත් ඒක කියලා දෙන්න ඕනේ. මේක මෙහෙම රටක්. මෙච්චර පින් ඇති රටක්. මෙච්චර වටිනා සම්පත් තියෙන රටක්. ලෝකේ මේ තරම් ශ්‍රේෂ්ඨ රටක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ කරුණාව නොඅඩුව ලැබුණ රටක් කියන කාරණාවත් එයයිට කියලා දීලා තුනුරුවන් කියන්නේ කාටද කියලා හඳුන්වලා දීලා බණට දහමට නිරන්තරයෙන් යොමු කරලා ජීවිතේ බණ අහන් නැති කෙනෙක් නොවන තත්වයට පත් කරලා තුනුරුවන්ට දොස් නොකියන කෙනෙක් බවට පත් කරලා කටයුතු කරන්න මෞපියෝ හැටියට අපිට යුතුයකමක් තියෙන්න ඕනේ වැඩි හිටියෝ හැටියට. ඒ බුදුරජාණන් වහන්සේ යුතුයකම් පහ පහ පෙන්නුවානේ. දෙමව්පියන්ගෙන් දරුවන්ට යුතුයකම් පහක්, දරුවන්ගෙන් මව්පියන්ට යුතුයකම් පහක් ඉෂ්ට වෙන්න තියෙනවා. මව්පියන්ගේ යුතුයකම් ටික සම්පූර්ණ වුණොත් තමයි දරුවන්ගේ යුතුයකම් ටික සම්පූර්ණ කරන්නේ, සම්පූර්ණ වෙන්නේ. නමුත් අද ඔය දෙපැත්තෙම යුතුයකම් සම්පූර්ණ වෙන බවක් පේන්නේ නැහැ. මොකද මව්පියන්ගේ යුතුයකම් අතර පළවෙනි එකනේ පාපා නිවාරෙන්ති. තමන්ගේ ළමයා පවෙන් වළක්වන්න ඕනේ. ඒක අම්මගේ යුතුයකම. ඒක තාත්තගේ යුතුයකම. දැන් ප්‍රාණඝාතය ගැන අපි කතා කළානේ. සාමාන්‍ය කුඩා ළමයි දනබඩ ගන්න කාල වයස එනකොට මේ තමන්ගේ ළඟින් කූඹියෙක් යනවා දැක්කොත් ඒත් මරනවා. ඒක ළමයාගේ හැටි. එක්ක කකුලෙන් පාගනවා. නැත්නම් අතින් ගහනවා. නැත්නම් සෙරෙප්පුවක් හරි ළඟ තිබ්බොත් ඒකෙන් ගහනවා. සමහරලාට මේ කරපුත්තේ ගියත් පත්තෑයි ගියත් එයා ගහනවා. ඒකේ ළමයාගේ හැටි. හැබැයි අම්මා දැනගන්න ඕනේ එහෙම අවස්ථාවෙන් හැම වෙලාවෙම එයා මග අරව ගන්න. එයා රැක ගන්න. මොකද තලල මැරුවා කියලා කියන්නේ ඒ දරුවටත් සංසාරේ තැලෙන්න නෙවෙන්නේ. එයාට තෙල්ල මැරෙන්න වෙනවා. ඉතින් අම්මා ගාව හැබැයි සෙනෙහස නම් මේ අද විතරක් මගේ පුතා හින්දා ලෝභ වෙලා බෑනේ. පුතාට එච්චර ආදරේ නම් පුතා සංසාරේ දුකටපත් වෙන්න එපා. බේර ගන්න ඕනේ. හැබැයි උනාට එහෙම වෙන්නේ නෑ. සමහරවිට අම්මා වෙන ලොකු වැඩක එක්ක රෙදි මහනවා. නැත්නම් අම්මා උයනවා. අම්මා කෑම කනවා. ඇහෙනවා දරුවා කාට හරි තලනවා. දන්නවා මේ යන්නේ එක්ක මේ කූමි රෑනක්වත් දාගෙන මේ තලන්නේ කියලා දන්නවා. නමුත් අම්මට අම්මගේ වැඩේ දාලා නැගිටින්න කම්මැලිකමක් තියෙනවා. මෙයා මෙහි කරුම රැස් කරනවා. හැබැයි අම්මා ඒකට නැගිටලා දරුවා බේරගත්තේ නැති වුණාට අම්මට නිකමට හරි ඇහැ ගැටුනොත් එයා ළිඳ පැත්තට යනවා. අම්මා කෑමක කකා හිටියොත් කෑම එක දාලා හරි දුවනවා. එයා ලිපගාවට යනවා දැක්කොත් කරන ඕනෑම වැඩක් දාලා අම්මා දුවලා ගිහිල්ලා ලිපගාවින් ගන්නවා. ඒ මේ ජීවිතයේ ඔහුට රිදුනොත් මට දැනෙනවා. එම නෙමේ හැබැයිසනේ හස මොහුට සංසාරෙම රිදෙන්නේ නැති වෙන්න ඕනේ. ඒකට වැඩ කරන්න ඕනේ පාපා නිවාරෙන්ති. ඊට පස්සේ අම්මා කියන්නේ කවුද කියලා දෙන්න ඕනේ. පුංචි දරුවෝ දන්නවා මේ අම්මා කියලා. අම්මා ගාවට තමයි දුවගෙන ඉන්නේ. ඒකට අම්මගේ වටිනකම දන්නේ. මේ ශාසනේ මව්පියෝ ගැන කියලා තියෙන හැටි කෙටියෙන්ම කිව්වොත් අම්මට අම්මේ ඔයා කියලා කියන එකවත් මේ බුද්ධහගේ මේ හැටියට ගැලපෙන්නේ නැහැ. අම්මේ ඔයා කියන එක අම්මට අගෞරව කිරීමක් කියලා කියන්නේ. දැන් අපිට බෑනේ හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා අපේ හාමුදුරනේ ඔයා කොහෙද යන්නේ කියලා අහන්නේ නැන්නේ. ඒ වචනෙන් මේක ගැලපෙන්නේ නැහැනේ අපේ හාමුදුරනේ ඔයා කියපු ගමන්ම. බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා අහන්න බෑනේ ඔයා දානි වැළඳුවාද කියලා. ඒ වචනෙන්ම ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි සඳහන් කළේ අම්මේ ඔයා කියලා කතා කරන්න බෑ කවදාවත්. එක්කෝ අම්මා කියන තනි වචනේ පාවිච්චි කරන්න ඕනේ, නැත්නම් මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ කියලා කතා කරන්න ඕනේ. ඉතින් ඒ කාරණාවෙන්ම මව්පියන්ගේ ගුණය තේරුම් අරගන්න ඕනේ. ඔක පැහැදිලි කරන තව අපූරු තැනක්. අපි දන්නවා ආනන්තරිය පාප කර්ම. බරපතල අකුසල කර්ම පහක් තියෙනවනේ. ඒකේ පළවෙනි එක සංඝ ભેදය, දෙක භාග්‍යතුන් වහන්සේගේ ශාරීරියේ ලේසලවීම, තුන්වෙනි කාරණාව රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම, හතරවෙනි කාරණාව මව ඝාතනය කිරීම. මවට වඩා සිල්වත් අය නැද්ද දැන් මේ අතරේ? රහතන් වහන්සේත් අපේ අම්මත් අතර අපේ අම්මට ලං වෙන්නවත් බැරි තරම් සීලවන්තයෝ ඉන්නවනේ. ඒ සෝවන් වහන්සේ, සකදාගාමින් වහන්සේ, අනාගාමින් වහන්සේ. අනාගාමින් වහන්සේ මරණයට පත් වුණ ගමන්ම උපදින්නේ බඹලොව. අය මෙහෙ එන්නේ නැහැ නිවන් දකින්නේ එහෙම්මයි. සකදාගාමින් වහන්සේ ඒ වගේ ශ්‍රේෂ්ඨයි. වහන්සේ සෝවන් වහන්සේත් වැඩිම වුණොත් ආත්ම හතයි උපදින්නේ, ආත්ම හතේම සතර පායක යන්නේ යන්නේ නැහැ. සමහරట్లాට අපේ අම්මට තව තිසරණත් නැහැ. පන්සිලුත් නැහැ. නමුත් තිසරණයි පන්සිලුයි දෙකම නැතත් අම්මා මැරුවොත් ආනන්තරියයි. සෝවන් වහන්සේ මැරුවොත් ආනන්තරිය නැහැ. සකදාගාමින් වහන්සේ, අනාගාමින් වහන්සේ මැරුවට ආනන්තරිය නැහැ. නමුත් රහතන් වහන්සේගෙන් පස්සේ අම්මා තාත්තත් එතෙන්ට ආවා කියලා කියන්නේ ඒ දෙන්නගේ වටිනාකම කොච්චරද කියලා අපිට තේරුම් ගන්න බෑ. එවන් මව්පියන් කොහොමද ඇසුරු කරන්නේ? හැබැයි මව්පියන්ගේ යුතුකම මව්පියෝ වර්තමානයේ සම්පූර්ණ කරන්නේ හුඟක්ම අඩුවෙන්. හිතෙන හැටියට පළවෙනි යුතුකමයි දෙවෙනි යුතුකමයි කරන්නේම නැති තරම්. අම්මා ගැන කියලා දුන්නා නම් ළමයා අම්මට එහෙම කතා කරන්නේ රවන්නේ නැහැ. එකට එක කියන්නේ නැහැ. කතා කරනකොට ඇහෙන්නේ නැහැ වගේ ඉන්නේ නැහැ. අම්මා අඬ ගන්නකොට ඇහෙන්නේ නැහැ වගේ ඉතිත් ඒකෙත් වෙනම කුසලයක්. ළමයට ওই ටික කියලා දීලා ඒක තමයි මේ අම්මා කියන්නේ කවුද කියලා කියලා දෙනවා කියන්නේ ඒකට. පුතේ අම්මා කියන්නේ මෙන්න මේ වගේ ගුණයක් තියෙන කෙනෙක්. තාත්තා කියන්නේ මේ වගේ ගුණයක් තියෙන කෙනෙක් කියන එක කියලා දෙන එකයි අම්මයි තාත්තයි අඳුරලා දෙනවා කියලා කියන්නේ. නැත්තම් මේ ඉන්නේ මගේ තාත්තා මේ අම්මා කියන්නේ පුංචි කාලේම අම්මේ තාත්තේ කියලා කතා කරනවා. ඉතින් මේ පාපානිවාරෙන්ති, කල්යාණී නිවේසෙන්ති කියන යුතුකම් දෙකම නැති නිසා දරුවෝ කොයි තරම් විනාශ වෙලාද? අවුරුදු 8 10 12 වෙනකොට ළමයි මද්‍රව්‍ය වලට හුරු වෙලා, නොඑක් අපචාර වලට හුරු වෙලා. ඇයි මව්පියෝ ඒගොල්ලෝ ගැන හොයන්නේ බලන්නේ නැහැ? අපිත් කියන්නේ හරියට වැඩ ඒවා බලන්න කාලයක් නැහැ. ඉතින් නමුත් එහෙම වැඩ කරපු එකේ ප්‍රතිඵලය තමයි අන්තිමට පිරිහුණ පිරිසක් රටට ඉතුරු කරලා තියෙනවා. රටක් ගොඩනගන්න පුළුවන් පිරිසක් නෙමෙයි, නායකත්වයක් දෙන්න පුළුවන් පිරිසක් නෙමෙයි, ආගම ආරක්ෂා කරන්න පුළුවන් පිරිසක් නෙමෙයි. යටත් පිරිසෙන් තමන් අපායට යන එකකින් බේරගන්නවත් උවුන්ට බෑ. ඉතින් එහෙම පිරිසක් හැදිලා තියෙන්නේ. ගුණධර්ම යුතුකම් මොකවත්ම දන්නේ නැහැ. මව්පියන්ගේ යුතුකම අතපහු වෙච්ච නිසා. ඉතින් අපේ යුතුකම එහෙම අතපහු වුණාම මේගොල්ලන්ගෙන් අපට කොහොමත් යුතුකම් බලාපොරොත්තු වෙන්න බෑ. ආන් ඒකයි වයසට ගියාට පස්සේ අපේ අතපය හයිය තියෙනකන් හොඳයි. අපි දුර්වල වෙලා ඒ අයගේ අතපය හයි වෙන කාලයාවට පස්සේ අපි එක්ක ගෙනහිල්ලා කොහේ හරි අතරමං කරලා එනවා. එහෙම නැත්නම් වැඩිහිටි නිවාසවල දාලා එනවා. ඒ පහුගිය දවසකත් කවුරු හරි කියපු කතාවක් තිබුණා මේ. රුපියල් 500ක් දීලා තාත්තා කෝච්චිය නංගලා එන්න කියලා. යන දිහක් එන දිහක් තාත්තා මුකුත් දන්නේ නැහැ. තාත්තා අදටත් නැහැ. ඒ වයසට ගියාම කරදරයි කියලා හිතුනහම කටයුතු කරන හැටි. විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය ඕන තරම් අපි ඒ වාගේ සිද්ධි දවසකට කොච්චර අහනවද, කොච්චර දකින්නවද? ඒ අම්මගේ තාත්තගේ වටිනකම නොදන්න අය තම තමන්ගේ අවශ්‍යතාව විනුවෙන් ඒගොල්ලෝ වයසට යනකොට අපිට කරදරයි කියලා හිතෙනවා. රාගයෙන් මත් වෙච්චහම බිරිඳක් කියනවනම් දෙමව්පියන්ගෙන් කරදරයි කියලා ස්වාමියාට මව්පියෝ අයින් කරන්න ඔහු කටයුතු කරනවා. නමුත් බිරිඳ අයින් කරන්න කටයුතු කරන්නේ ඔබට කලින් මට අම්මයි තාත්තයි හම්බුනේ. ඒ හින්දා යනවනම් ඔබ මිසක් මව්පියෝ මෙහෙන් යන්නේ නැහැ කියලා කතා කරන්න තරම් ආත්ම ශක්තියක් නැත්තේ ඇයි? රාගයට යටත් වෙන හින්දා. ඒ නිසායි මව්පියෝ එහෙම අසරණ වෙන්නේ. හැබැයි හරියට ಗುಣ දන්න පුතෙක් දුවෙක් ඉන්නවා නම් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. අපි ඒ තැනට අසරණ වුනේ කාගේ වරද නිසාද? වරදත් අපේම නිසා. ආන් ඒ නිසා අපේ යුතුකම් ටික දරුවන්ට හරියට කරාම අපි හොඳ කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙනවා. අම්මා කියලා කියන්නේ පූජනීය නමක්. තාත්තා කියලා කියන්නේ පූජනීය නමක්. ඒ වගේම පූජනීය දෙන්නේ අම්මා තාත්තා. ධර්මයේ සඳහන් කළේ මහා බ්‍රහ්ම කියලා එක තැනක. මහා බඹු වගේ කියලා. නමුත් පින්නතුනි එහෙම සඳහන් කළාට එහෙම සඳහන් කරලා තියෙන ඇත්තටම අම්මට ඇත්තටම අම්මටයි මහා බඹු වගේ කියලා කිව්වේ. ඇත්තටම තාත්තටයි. ඒ දෙන්න හරියටම ඇබෑම අම්මා තාත්තා වෙනවා නම් දරුවා අනිවාර්යෙන් පවෙන් වලක් කරනවා. ආන් ඒ ක්‍රියාවට හරියට ගියා නම් දරුවා පංචශීල ප්‍රතිපදාව මත හික්මවන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් නිරියටනේ. පංචශීල ප්‍රතිපදාව මත හික්මවන්නම වෙනවා. ආන්ගේ ප්‍රතිපදාව මත මනාව හික්මවලා තියෙනවා නම් ඔහු රටට කොච්චර යහපතක් කරනවද? කෙටියෙන් කියුවොත් පන්සිල් රකින් නැති හැම කෙනෙක්ම රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරනවමයි. අපිට තේරෙන්නේ නැහැ ඒක. පන්සිල් නොරකින හැම කෙනෙක්ම රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරනවා. උදාහරණ නම් ඕන තරම් කියන්න පුළුවන්. රට පිළිබඳව ජාත්‍යන්තරයේ විශ්වාසය නැතුව ගියොත් ඇත්තටම කවුරු නිසාද ඒ නැති වෙයම නැතුව යන්නේ? මේ රටේ ප්‍රජාව නිසා මිසක් වෙන රටක ප්‍රජාව නිසා නෙමෙයිනේ. දැන් සමහර කෙනෙක් සමහරට රජයෙන් මුදල් ගෙවලා ශිෂ්‍යත්වයක් වේවා ක්‍රීඩාවකට වේවා ඔය සමහර රටවල් වලට යවුවහම ඒ ක්‍රීඩාවවත් ශිෂ්‍යත්වයක් බාරගන්නේ ගිහිල්ලා පැනලා හැංගෙනවා. අය එන්නේ නැහැ කාලාන්තරයකට හොරෙන් ඉඳලා කොහොම කොහොම හරි මිල මුදල් එකතු කරගෙන පොලිසිය වලින් මග අරගෙන ඉතින් එහෙම වැඩ පිළිවෙල කරගෙන යන අය ඕන තරම් ඉන්නවා. නොයෙක් අයථා ක්‍රම වලින් අන්‍ය රාජ්‍ය වලට ඇතුල් වෙනවා. දැන් එතකොට අල්ලගත්තහම කොහේ කෙනෙක්ද කියලා අහපුවහම තමන්ගේ රට කියන්න වෙනවනේ. ආන් එහෙම වැඩි පිරිසක් එහෙම කරනකොට ඒ රටේ මිනිස්සුන්ට මේ රටේ මිනිස්සු ගැන විශ්වාසයක් නැතුව යනවා. ආන් ඒක නිසා තමයි අද සමහර රටවල් වලට යන්න අවසර ඉල්ලීම් අපි යොමු කරාම අපිට සිද්ධ වෙලා තියෙනවා නොඑක් ආකාරයෙන් වත්කම් පෙන්වන්න. අපි මොනවද කරන්නේ? අපි යට දෙකී දෙනෙක් යැපෙනවද? බැංකු ගිණුම් වල කොයි තරම් ධනෙ තියෙනවද? ආවුත් නතර වෙන්නේ ආපහු යනවමයි කියන කාරණාව තහවුරු කරන්ඩ හුඟක් දේවල් අපෙන් ඉල්ලනවා. ඉන්නේ නැහැ ආපහු යනවා කියන කාරණාව තහවුරු වුණොත් විතරක් අපිට එහාට එන්න බලපත්‍රේ හම්බ වෙනවා. එතකොට දැන් ඒ තත්වයට පත්කලේ අපිමනේ. ඒ කියන්නේ හොරකම බොරුව වංචාව. එතකොට පන්සිල් නැති තැන බාණ්ඩ මේ රටේ ගෞරවය විනාශ කරලානේ තියෙන්නේ. එතකොට තව එහෙම රටේ ගෞරවය විනාශ කරපු දැන් කොච්චර තියෙනවද? ජාතියේ ගෞරවය විනාශ කරපු දැන් කොච්චර තියෙනවද? ශාසනය විනාශ කරන දැන් කොයි තරම් තියෙනවද? අඳුරගෙන නැහැනේ ශාසනය මොකද්ද කියලා. දන්නේ නැහැනේ භික්ෂුව කියන්නේ කවුද කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මොකක්ද? මේ ශාසනයේ සංඝ කියලා කියන්නේ කාටද? දන්නේ කවුරුවත්. දැන් මේ කාලේ ওই විද්‍යුත් මාධ්‍ය, ඒ වගේම මේ අන්තර්ජාල මාධ්‍ය, මේ සමාජ මාධ්‍ය දකිනකොට ඉවක් බවක් නැතුව කරුණක් කාරණාවක් නැතුව මොකක්වත් නොදැන ශීලවන්තයා කවුද දුස්සීලයා කවුද කියන කාරණාව දන්නේ නැතුව කොයිතරම් මහා සංඝරත්නයේ චෝදනා කරනවද? මේ ශාසනේ දුස්සීලයෝ කියලා જાතියක් බුද්ධඝමී නෑ. දුස්සීල නම් ඔහු බුද්ධඝමී කෙනෙක් නෙමේ. කාටද දුස්සීල කියන්නේ? එක්ක උපසම්පදාව නැති වෙන්න ඕනේ. පරාජිකා හතරක් තියෙනවනේ උපසම්පදා හාමුදුරු කෙනෙකුට. කාන්තාවක් කායිකව ඇසුරු කළොත් මහනකම නැතුව යනවා. හොරකමක් කළොත් මහනකම නැතුව යනවා. තමන් ළඟ නැති ගුණයක් කිව්වොත්, ඒ කියන්නේ සෝවාන් නැතුව සෝවාන් කිව්වොත්, සකදාගාමි නැතුව සකදාගාමි කිව්වොත්, රහත් නැතුව රහත් කියලා කිව්වොත් මහනකම නැතුව යනවා. මිනිහෙක් මැරුවොත් මහනකම නැතුව යනවා. උපසම්පදා භික්ෂුවක් අතින් මේ හතරෙන් එකක්වත් කෙරිලා නැතුව අනික් ශික්ෂාපද බොහොමයක් බිඳිලා බිඳිලා ගිහිල්ලත් උන්වහන්සේට මහානකම තියෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේගේ නිර්දේශය. මහානකම තියෙනවා. නැවත පිරිසිදු වෙලා නැගී හිටින්න පුළුවන්. හැබැයි මේ හතරෙන් එකක් කෙරුවොත් අය කවදාවත් මේ ශාසනය ඇතුලේ උපසම්පදා භික්ෂුවක් හැටියට පෙනී හිටින්න බෑ. මේ වරද වෙනවත් එක්කම ඔහු ශාසනයෙන් එළියට විසි වෙලා ඉන්න සිවුරු පොරවගත්ත මිනිහෙක් ඉන්නවා. නමුත් ශාසනයට අයිති නෑ. අර මහසාගරයේ තියෙන කුණු රැල්ලෙන් ගෙනල්ලා වෙරළට විසි කරනවා වගේ මේ ශාසනයේ කුණු තියාගන්නේ නැහැ කියලා පහාරා දසුරයට දේශනා කළානේ. ආන් එහෙම මහානකම නැති වෙලා පැවිද්දෙක් වගේ ඉන්න කෙනාට තමයි දුස්සීලයා කියලා කියන්නේ. එතකොට ඔහු ශාසනයට අයිතිද? නැහනේ. ඒකයි කිව්වේ මේ ශාසනයේ දුස්සීලියෝ කියලා જાතියක් නැහැ. දුස්සීල නම් ශාසනය නෙමෙයි. ඒතර සාමාන්‍ය භික්ෂුවක් නම් පන්සිල් පදවලින් එකක් කැඩිලා නම් මහානකම නැතුව යනවා. උපසම්පදා විච්ච නැති කෙනෙකුගේ පන්සිල් වලින් එකක් කැඩිච්ච ගමන් මහානකම නැතුව යනවා. එතකොට ඒ තමයි සාමාන්‍ය දුස්සීලයා. ඒතර මහානකම නැති වුණා කියන්නේ ශාසනය නෙමෙයිනේ. සිවුරු ගලවලා අයින් වෙනවද නැද්ද කියන එක වෙන එකක්. නමුත් මහා ශාසනය නෙමේ. එතන ඉඳලා ගත වෙන තප්පරයක් ගානේ මේ ශාසනය ඇතුලේ ඔහු කරන්නේ ශාසනයේ හොරා කෑමක්. නිරය ඒකාන්ත වෙනවා. අන් ඒ හින්දා ශාසනයේ ඇතුලේ දුස්සීලියෝ නෑ. දුස්සීල නම් ශාසනය නෙමේ. එතකොට මේ අනික් සිල්පද කඩන භික්ෂූන්ට කවුද කියන්නේ? උන්වහන්සේලාට කියන්නේ ලැජ්ජ නැති භික්ෂූන් කියලා. මහානකම තියෙනවා. දැන් උපසම්පදා හාමුදුරු කෙනෙක් බොරුවක් කිව්වා කියලා මහානකම නිතුව යන්නේ නෑ. තොරකමක් කිරුවොත් නැතුව යනවා. බොරුවක් කිව්වොත් නැතුව යන්නේ නැහැ. ඒක උපසම්පදා ශීලයේ තියෙන ප්‍රබලත්වයේත් එක තියෙන කාරණාවක්. හැබැයි උපසම්පදා නැති කෙනෙක් බොරුවක් කිව්වොත් මහානකම නැතුව යනවා. ඉතින් හින්ද මේ දුස්සීලියෝ කියලා જાතියක් බුද්ධ ආගමේ නැහැ. ඒතර සංඝං සරණං ගච්ඡාමි කියලා කියනොත් මේ ශාසනය මොකද්ද කියලා හරියට හඳුනගන්න ඕනේ. ආර්යයන් වහන්සේලාගෙන් පැවතීගෙන එන ආර්ය මහසාස් ආර්ය සංඝ ශාසනයේ නියෝජිතව කවුද කියන කාරණාව දැනගෙන අපි කටයුතු කරන්නේ නැතුව එහෙම විවේචනය කරන්න ගියොත් දහම නොදැන බණ අහන් නැතුව කරන විවේචනය තුළ විනාශ වෙන්නේ ශාසනයයි. අන්‍යාගමික කවුරුවත් කොයි තරම් වැරදි තිබුණත් තමන්ගේ ශාසන විවේචනය කරන්නේ නැහැ. ප්‍රසිද්ධිය විවේචනය කරන්නේ. ඒ අයගේ ආගමික ස්ථානවලට එකතු වෙච්චාම ගැටුම් වල සීමාවක් නැහැ. ගහ ගන්නවා ඇතුළේ. හැබැයි ගේට්ටුවෙන් එළියට එනකොට කාගේවත් අමනාපයක් පේන්නේ නැහැ. කවුරුවත් සමාජ මාධ්‍යවල ඒ ආගමික ලබ්ධියක් විවේචනය කරපු තැනක් තමන්ගේ මේක තමන් විවේචනය කරපු තැනක් දකින්නේ නැහැ. නමුත් බෞද්ධයි කියාගන්න පිරිසක්ම ශාසනය විනාශ කරන විනාශකිරීල ඕන තරම් පේනවා. මොකද ශාසනය හඳුනන්නේ භික්ෂුවයි වේශධාරියයි කියන්නේ කවුද කියලා දෙක හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනා නොගෙන කරන විවේචනයේ නිරේටම පාර හැදෙන වැඩක් බවටපත් වෙනවා. ඒ නිසා මේ පන්සිල් නැහැ කියලා කියන්නේ රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරන පුද්ගලයෙක් බවටපත් වෙනවා. අන් ඒ නිසා මේ රට ශ්‍රේෂ්ඨ රටක්. මේ ලෝකේ කාටවත් නොලැබෙන පුණ්‍යවන්ත අවස්ථාවක් ලැබිච්ච සසර බොහොම පිං කරපු පිරිසක් ජීවත් වෙන රටක්. එවන් රටක උපදින්න අනිත් රටවල් වල ඉපදින්න වඩා වැඩියෙන් පිං කරන්න ඕනේ. එඳ අපි හැමෝම සතුටු වෙන්න ඕනේ. අපි එච්චර පිං කරපු පිරිසක්. හැබැයි ඉතින් පිං කෙරුවට මදි. දැන් මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් වහවහ පල නෙලන්න උත්සාහ කරගන්න ඕනේ. මම කිව්වා රටම ධාතු මන්දිරයක් වගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා චෛත්‍ය ළඟ බෝධිය ළඟ වන්දනා කරන්න පුළුවන් වුණොත් ලැබෙන ආනිසංසේ නිමක් නැහැ. අන් ඒ වාගේ කුසල ධර්මයන් රැස් කරගෙන මේ රටේ මිනිහෙකුට පුළුවන් හැම කෙනෙකුටම අඬන් නැතුව මැරෙන්න. එයි තිසරණ තියෙනවා නම් පන්සිල් තියෙනවා නම් දාණය සම්පූර්ණ නම් මැරිච්ච ගමන් උපදින්නේ මීට වඩා හොඳ තැනක. ඉතින් මීට වඩා හොඳ තැනක නම් උපදින්නේ මොකටද මැරෙන්න බය වෙන්නේ? දාඩිය ටිකක්වත් දාන්න නැති තැනක නම් උපදින්නේ ඇයි බය වෙන්නේ? අන් එහෙම හරියට විශ්වාස නම් මම හරියට බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහට මගේ ජීවිතේ ගොඩ නැගුවා කියලා පින්නතුනි මේ කපල කොටල සත්කමක් කරන්න අවස්ථාවක් ආවත් අපරාධ කරන්නේ නැහැ. ඒක කරන්නේ ජීවිතේ බේරගන්නනේ. ඉතින් මීට වඩා හොඳ තැනක නම් උපදින්නේ මේ සත්කම කරලා ඉවරනාට පස්සේ පස්සේ පිළිකාවක් හැදිලා ආයි දුක් විඳින්න වෙනවා නම් පස්සේ වකුගඩුව නරක් වෙලා ආයි දුක් විඳින්න වෙනවා නම් ඉතින් ඉන්න ඕනේ නැහනේ. මේ වෙලාවෙම මැරුණා නම් උපදින්නේ මීට වඩා හොඳ තැනක බව සක්සුදක්සේ දන්නවා නම් තව මොකටද දුක් විඳින්න නතර වෙන්නේ? ඔබට මට සත්කමක් කරන්න වෙච්චහම අපි බෑ කියලා කිව්වත් ඥාතින් අපිට එහෙම ඉන්න දෙන එකක් නැහැ. දරුවෝ එහෙම ඉන්න දෙන එකක් නැහැ. ගෙනහිල්ලා ඒගොල්ලෝ හරි කරයි ප්‍රායෝගිකව. නමුත් මං කියන්නේ ඒක නෙමෙයි. එහෙම වුණත් බය වෙන්න දෙයක් නැහැ. මොකද මෙතන අත්හැරපු ගමන් උපදින්නේ හොඳ තැනක නම් ඇයි මෙහෙන් යන්න බය වෙන්නේ? ඉතින් මැරෙන්න බය නැති ජීවිතයක් පෝෂණය කරන විදිහ භාග්‍යතුන් වහන්සේමයි කියලා දුන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා පිටු නොපා ජීවත් වෙන්න යම් කෙනෙකුට පුළුවන් වුණොත් ඔහු මෙලොව පරලොව දෙකම දිනන කෙනෙක්. එවන් කෙනෙක් බවට පත් වෙන්න මෙවන් රටක ඉපදලා බැරි වුණොත් අපි තරම් අවාසනාවන්තයෝ තවත් නැහැ කියලා තමයි කියන්නේ.